අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඌවේ ගුරු කෙතරින්. 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
අයිබෝවන් දුවේ සුපුරුදු පරිදි අදත් අපි ඌවපජා ගුවන්විදුලි හා එක්වන්නේ චිත්‍රකලා විෂය හදාරන දුවල පුතාලගේ වෙනුවෙන් ඉතිහාස කරුණු මතක් කර දීම සඳහා. ඒ අනුව ඉන්දියානු ඓතිහාසික යුගවල කලා නිර්මාණ පිළිබඳව අවබෝධයක් ලබා දීම අද අපේ අරමුණයි. ඉතින් දිවේ පුතේ, අද අපි කතා කිනේරු බලාපොරොත්තු වන්නේ ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේ පෙර ඉන්දියාවේ ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයක් පිළිබඳවයි. ඉන්දුනිල ශිෂ්ටාචාරය මොන්දාරෝ හරප්පා ශිෂ්ටාචාරය වලින් සොයාගත් කලා නිර්මාණ පිළිබඳව හා ගොඩනැගිලි පිළිබඳව අපි කතා කරා. ඔබට මතක ඇති, අවුරුදු ගණනාවක් යනතුරු ඉන්දියාවේ වෙනත් කිසිදු ස්ථානයක කලා නිර්මාණ පිළිබඳව හෝ නගර නිර්මාණ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක මෑත කාලේ කිසිවක් හමු නොවී තිබුණි. එවන් යුගයක ඉන්දුනිල ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් අනතුරුව භාරතයේ පිළිබඳව වැදගත් ඓතිහාසික තොරතුරු අපට සපයාගත හැකිවන්නේ ආර්ය ජන කොට්ටාසේ පැමිණීමත් සමගේ. ක්‍රිස්තු වර්ෂ 5-6 සියවස් වන විට ඇතැම් ආර්ය ජන කොටස් දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ප්‍රදේශවල ජනාවාස පිහිටවා ගත්තා. ඉතින් උතුරු ඉන්දියාවේ ආර්ය ජනාවාස පිහිටවා ගැනීම සමග කුඩා රාජ්‍යයන් ඉන්දියාව තුල බිහි විය. ඒ අතරින් ප්‍රබල රාජ්‍යයන් 16ක් බිහි වූ බව සඳහන් වෙනවා. ඔබලා දුවල පුතාලා අහලා ඇති, අංග, මගධ, කෝසල, වජ්ජ, මල්ල වැනි රාජ්‍යයන් බිහි වූ බව. මේ රාජ්‍යයන් අතරින් මගධ රාජ්‍ය පාලනය මෞර්ය වංශයට හිමි වූ අතර එහි පාලකය වුණේ චන්ද්‍රගුප්ත රජතුමයි. ක්‍රිස්තු වර්ෂ 4 සියවස අගභාගයේදී උතුරු ඉන්දියාවේ බලය අල්ලාගෙන සිටි මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සේනාව පරදවා චන්ද්‍රගුප්ත රජතුමන් තව බලය අල්ලගත්තා. ඒ අනුව මෞර්ය වංශය චන්ද්‍රගුප්ත රජුගෙන් හැරබෙන අතර ඔහු අගනුවර වශයෙන් පාටලිපුත්‍ර තෝරගත්තා. චන්ද්‍රගුප්තගෙන් පස්සේ ඔහුගේ පුත් බිම්දුසාර රජතුමාද, ඉන් පසුව ඔහුගේ පුත් අශෝකද රජු බවට පත් වුණා. අපි දන්නවා යුද බලයෙන් ස්වකීය අධිරාජ්‍ය ගොඩනගන්න ධර්මාශෝක එම අශෝක යුද වැදුණා. එතකොට අශෝක රජතුමා කාලිංග යුද්ධෙන් සිදු ජීවිත හානිය පිළිබඳව බලවත්සේ කලකිරිලා ඔහු දික්විජය ප්‍රතිපත්තිය අත්හැරලා ධර්ම විජය ප්‍රතිපත්තිය වැළඳගත්තා. ඔහුගේ ප්‍රකාශයක් තියෙනවා, ඊට පස්සේ මගෙන් අත්වන කිසිදු දරු කෙනෙකුට හෝ මුණු පිළ කෙනෙකුට හෝ වෙද්ද ඔහු තවත් අලුත් දික්විජයක් නොපවත්වා ඉදින් ඔවුන්ට විජයග්‍රහණයක් වුවමනා නම් ඉවසීමෙන් ලුහුඩු දනුමේ දෙත්වා ධර්ම විජය සැබෑ විජයක් සේ සලකත්තා යනුවෙන් ඔහු සඳහන් කළ බව 13 ගිරිලිපියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් දුව පුතේ, ඉන්දියාවේ 15 ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයන් ලෙසත් ලෝකේ බිහි වූ විශිෂ්ටතම නරපතීන් කීප දෙනා අතරේ ප්‍රමුඛයා ලෙසත් අශෝක රජු හැඳින්වන්න පුළුවන්. ඉතින් දුව පුතේ, මොහුගේ කාලයේදී ඉන්දියාවේ මූර්ති කලාව මෙන්ම ගෘහ නිර්මාණ කලාව ඉතා උසස් දියුණුවක් ඇති වූ බව පැහැදිලිව පෙනෙන කරුණ. මොහු විසින් බුදුදහම සඳහා කළ මෙහෙය අති මහත්. ඒ අතර 84,000ක් විහෙර විහාර ඉදි කළ බව සඳහන් වෙනවා. ඒ අතරිනුත් අද ඉදිරිපත්යේ කීපයක් පමණයි. ලුම්බිනිය, බුද්ධගයාව, සාරානාත්, කුසිනාරාම ආදී ස්ථානවල විහෙර විහාර තිබුණද ඒවා පසු කාලයකදී නැවත කොටස් එකතු කිරීම තුළින් වෙනස්කම් වලට භාජන වෙලා තියෙනවා. මේ නිසා මුල් තත්ත්වය පිළිබඳව අවබෝධයක් අපට ලබා ගැනීමට අපහසුයි. ධර්මාශෝක රජතුමාගේ බෞද්ධ කලා මෙහෙවර තුළ අද ඉතිරි වෙලා තියෙන්නේ අශෝක ස්තම්භ හා සාංචි ස්තූපය වැනි අගනා කලා නිර්මාණයක්. අපි දන්නවා ධර්මාශෝක රජතුමා ඉපදීම, බුදු වීම, ධම්සත් දේශනා කිරීම, පිරිනුවම් පෑම වැනි බෞද්ධ චරිතයේ ඉතා වැදගත් වූ සිදුවීම් සිදුවන ස්ථානවල ස්මාරක පිහිටෙව්වා. ඒ ස්මාරක ඔහු ප්‍රධාන තැනක් ගත්තා මේ අශෝක රජතුමා ස්මාරක ඉදිකිරීම තුළින්. ඒ වගේම භාරතයේ අභිමානමත් බෞද්ධ කලා නිර්මාණ අතර විශිෂ්ට නිර්මාණයක් ලෙස අශෝක රජ දවස ඉදි කරන ලද සාංචි ස්තූපය අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් දිවයේ පුතේ අද අපි වැඩිදුර අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාංචි ස්තූපය සහ සාංචි තොරණ පිළිබඳව. මේ සාංචි ස්තූපය ගැන කතා කරාම සාංචිය මධ්‍යම ඉන්දියාවේ මල්වා ප්‍රදේශයේ පිහිටි සුන්දර භූමි භාගයක තමයි මේ සාංචි ස්තූපය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බෞද්ධ කලාව ගැන කතා කරනකොට සාංචීට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඒ අපි ඇයිද කියලා බැලුවොත් ඉන්දියාවේ බෞද්ධ කලාවේ මුල් සලකුණ මේ ස්ථානයේ පිහිටා ඇති බැවින්. සාංචී මහාතූපය මෞර්ය යුගයත් සමග ආරම්භ වී බෞද්ධ කැටයම් කලාවේ දියුණු ශිල්ප කලාවක් සුංග රාජ සමයේදී පැවති බව වර්තමාන සාංචි තොරණ හා අධ්‍යයනය කිරීමේදී කැටයම් අධ්‍යයනය කිරීමේදී අපට දැකගත හැකි. ඉතින් දිවි පුතේ සාංචිය ඉතා සුන්දර පුදබිමක්. මේ පුදබිම ලංකාවේ මිහින්තලා පුදබිමට හා සමානයි. සිංහල මහාවංශයේ චේතියගිර නමින් පෙන්වා දෙන්නේ මේ සාංචි ස්තූපයයි. ඓතිහාසික මුලාශ්‍රතින් සාංචිත වැදගත්. අපි ස්තූප නිර්මාණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නේ මේ සාංචි ස්තූපය තුළින්. ඉතින් දේවපුතේ ඉන්දිය බෞද්ධ ස්තූපයේ බෞද්ධ කලාවේ මුල් තැනට සාංචියට හිමිවීම වැදගත් හේතු කීපයක් පදනම් කරගෙන තියෙනවා. ඉන් ප්‍රධාන හේතුවක් නම් අශෝක රජතුමාගේ විවාහ මංගල්‍ය සිදුවන්නේ එතුමා උදේනී පුරේ සිට මල්ලා ප්‍රදේශයේ පාලනය කරන කාලයේදී වීමයි. එකල චක්‍රවර්ති වෙළඳ සිටු කුමරියක වන දේවී කුමරිය හා වාසය කළේ මල්වා ප්‍රදේශයේ පිහිටි වීදිසා කියන නගරේ. අශෝක රජතුමා හා විවාහපත් වන දේවී කුමරිය බුදුදහම වැළඳ ගැනීම සමග ඇයගේ ඉල්ලීම පරිදි සාංචි විහාරයක් කරෝ බව කියවෙනවා. එම ආරාමේ අශෝක රජතුමාගේ පුත්‍ර මහේන්ද්‍ර, එහෙම නැත්නම් අපි මිහිඳු මහරහතන් වහන්සේ කලක් වාසය කළ බවද සඳහන් වෙනවා. සාංචිය ආරාම ගණනාවකින් සමන්විතයි. ඒ වගේම මේ සාංචි ස්තූපයට අමතරව කුඩා ස්තූප කීපයක් මේ සාංචි පුදබිමේ අපට දැකගත හැකි. සාංචි ස්තූපයට ඊසාන දිසින් පිහිටා ඇති කුඩා ස්තූපය දෑගසව් ධාතුන් තැන්පත් කර තිබූ බව සොයාගෙන තියෙනවා. ඒ වගේම එම ස්තූපයට සාංචි තුනට හා සමාන එක් තොරණක් පමණක් අයත් වෙනවා. ඒ වගේම සාංචි ස්තූපයේ ඇති දෙවන කුඩා ස්තූපය මුග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ, ඒ කියන්නේ තෙවන ධර්ම සංගයනාවේ පැවැත්වීමේ පුරෝගාමි මහරහතන් වහන්සේ, එ හිමිකී ධර්ම දූත මෙහෙවර එදින අනුකුත් රහතුන් වහන්සේලාගේ ධාතුන්ද තැන්පත් කර ගොඩනගන ලද ස්තූපයක් ඇටියට මේ කුඩා ස්තූපය හඳුන්වන්න පුළුවන්. ඉතින් දිව්‍ය පුතේ, සාංචි ස්තූපයේ ගෘහ නිර්මාණ පිළිබඳව කතා කරන විට එහි ඓතිහාසික සිදුවීම් ලියවුණු සෙල්ලිපි හා ගල්වැටි දර්ශනීය කැටයන්ද අපට වැදගත් කොට සලකන්න පුළුවන්. එකම කාලයකට අයත් නොවුද විහාර කීපයකම කොටස් සහ සාංචි ස්තූපයට දකුණු දෙසින් පිහිටා ඇති අඩි 17ක් උස ගල් කුළුණු නවයක් සහිත අත්තිවාරමද මෞර්ය සමයට අයත් බව සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ, සාංචි ස්තූපයේ පුරාවිද්‍යා සොයා ගැනීම අනුව මේ සාංචි ස්තූපය බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත තිබිලා තියෙනවා. ඒ වගේම ස්තූපයේ ධාතු ගර්භයේ මැද බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කළ ඵලික කරුණාවක් ඇති බව සඳහන් වෙනවා. මේ ස්තූප නිර්මාණයේ පිළිබඳව කතා කරොත් මේ ස්තූපයේ ඵලික කරුණු වට අමු ගඩොලින් ද ඊට පිටතින් පිළිස්සුණු ගඩොලින් ද බඳවන ලද ස්තූපයේ බඳ කොටස, කියන්නේ ගර්භ කොටස පස්සේ මතු පිට බදාමකින් ගහලා බදාමයක්කින් වසා නිම කරලා තියෙනවා. මේ ස්තූපය පස්සේ කාලික විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණයට ලක් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී ඉදිකරන ලද මෙම ස්තූපය ප්‍රමාණයේ විශාල නැහැ. ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසේදී සාංචි ස්තූපය, ඒ සාංචි ස්තූපයේ කුඩා ස්තූපයේ මේ දෙගුණයක් විසාර කරලා නැවත ප්‍රතිසංස්කරණය කිරීම කරලා තියෙනවා. මේ පැරණි ස්තූපය මැදි කරලා තමයි මේ ස්තූපය ප්‍රතිසංස්කරණ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්තූපය හඳුන්වනවා මහා ස්තූපය යන නමින්. මෞර්ය අධිරාජ්‍ය, ඒ කියන්නේ මෞර්ය රාජවංශිකයින් පසු ඉන්දියාවේ රාජ්‍ය බලය සුංග පරපුරට අයත් වෙනවා. මේ සුංග කාලෙදි තමයි බොහෝ දුරට සුංග කලාකරුවන් අතින් තමයි මේ සාංචි තොරන් සතර ඉදිරි බව සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේදී ආන්ද්‍රා කලාකරුවන් අතින් තමයි මේ සාංචි ස්තූපයේ තොරන් ගොඩනගුණු බව සඳහන් වෙන්නේ. මේ සාංචි ස්තූපයේ අපි දැන් කතා කරොත් හැඩය පිළිබඳව, මේ බුබුලාකාර හැඩයක් කියලා කිව්වා. මේකේ විස්කම්භයේ අඩි 120යි, උස අඩි 54යි. බුබුලාකාර හැඩයෙන් යුක්ත මේ බඳ කොටසේ මුදුනේ ශෛලමය ගල් ගරාදි වැඩකින් අපි 4S කොටුවකින් යුක්තයි. මේ 4S කොටුව අපි හඳුන්වනවා හර්මිකාව යන නමින්. මේ හර්මිකාවට සම්බන්ධ ඒ මැද යස්තියක් නිර්මාණය කරලා තිනවා, යස්තියක් සිටුවා. ඒ මත ජක්‍රයක් සයි කරලා තිනවා. අපිට දැන් ස්තූපයේ උපරි භාගයේ, ස්තූප ගැන කතා කරද්දී ස්තූපයේ උපරි භාගයේ 4S කොටුව මත ලංකාවේ ස්තූපයේ දේවතා කොටුව තියෙනවා. ඊළඟ දේවතා කොටුව මත කොත් කැරල්ල, ඊට පස්සේ කොත. නමුත් ඉන්දියාවේ සාංචි ස්තූපයේ පාදම ඉදන් බැලුවොත් පාදම අපි හඳුන්වනවා මේ ප්‍රදක්ෂිණාපතේ කියලා. මේ සාංචි ස්තූපයේ ප්‍රදක්ෂිණාපතේ පොළොව මට්ටමේ ඉඳන් අඩි 16ක් උසින් තමයි පළවෙනි ප්‍රදක්ෂිණාපතේ තියෙන්නේ. ප්‍රදක්ෂිණාපත වටා ගමන් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේ ප්‍රදක්ෂිණාපතේ හඳුන්වනවා මේදියන නමින්. එතකොට ලංකාවේ මේ හඳුන්වනවා පේසා බලුලු යන නමින්. ඒ වගේම ද්වේපුතේ සාංචි ස්තූපයේ දකුණු දිසාවෙන් පියගැට පෙළක් පිහිටල නිර්මාණය කරලා තිනවා. මේ පියගැට පෙළින් ප්‍රදක්ෂිණාපතියට පිවිසෙන්න පුළුවන්. සාංචි ස්තූපයේ පොළොව මට්ටමේද ප්‍රදක්ෂිණාපතියක් නිර්මාණය කරලා තිනවා. මේ ආරක්ෂා පිණිස අඟල් 9ක් උස ගල්වැටක් නිර්මාණය කරලා තිනවා. මේ ගල්වැට සතර දිසාවෙන් ගල්වැට හා සම්බන්ධ තොරන් සතරක් නිර්මාණය කරලා තියෙනවා. එන දූපතේ සාංචි ස්තූපයට පිවිසෙන්න පුළුවන් මේ තොරන් සතර තුලින් පමණයි. සාංචි ගල්වැට බාරත් ස්තූපයේ ගල්වැට තරම් අලංකාර හා තාක්ෂණික ශිල්පීය ගුණයන්ගෙන් යුක්ත වෙන්නේ නැහැ. මේ ගල්වැට ස්තම්භ, ඒ කියන්නේ ස්තම්භාසුචි මාවර කියලා හඳුන්වනවා. මේවා චාම්බවෙන් යුක්තයි. ක්‍රිස්තු පූර්ව පළවන සියවසේ ආන්ද්‍රා කලාකරුවන් විසින් සාංචි තොරන් සතර ඉදිකරන්න ඇති බව සඳහන් වෙනවා. එතන මේ සාංචි තොරණ පිළිබඳව කතා කරොත් අපිට සාංචි ස්තූපේ තොරන් සතර ඉතා අගනා කලා නිර්මාණයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ තොරන් ඒ තොරන්වල හමුවන මේ විශිෂ්ට කැටයක් තමයි තොරන්වල තියෙන විශේෂ නිර්මාණයන් හැටියට විශේෂ කලා ලක්ෂණ හැටියට සලකන්න පුළුවන්. මේ සාංචි තොරණ සතවාහන යුගයේට අයත් නිර්මාණයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ සාංචි තොරන් සතරම එකම ආකෘතියකට අනුව සකස් කරලා තිනෝ. මේ ආකෘතිය ගැන කතා කරාම දෙපසි ඉදු සත්ත්ව රූප සහිත කුළුණු ශීර්ෂයක්, ඒ කියන්නේ කුළුණු හතරස් කුළුණු දෙකක් මත සිරස් අතර සමාන්තරව පිහිට ඇති ගල් පෝරු තුනකින් සමන්විතයි. තිරස්ස දක්වා ඇති විශාල ගල් පෝරු එවත් උඩලිපත් තල්පතක ස්වභාවයේ දක්වමින් ඒවා ඇතුළට එතුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. මේ තල්පත්වල ස්වභාවය අනුව තමයි මේ තොරණට අමුතු වූ ලස්සනක් නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඒ වගේම ද්වේපුතේ මේ ගල් කුළුණු ඉතාමත් කලාත්මකයි. මේ ගල් කුළුණු කලාත්මක ගල් කුළුණු අතර තිරස් අතර සහ සිරස් අතර නිර්මාණය කරලා තිනවා. මේ ගල් පෝරු රඳවල තියෙන ඉතා ගල් පටි අතරින් මේ සෑම ගල් කුළුණු මේ සෑම තිරස් සිරස් ගල් කණුවම සාංචි ශිල්පියා කැටයමින් අලංකාර කරලා තිනවා. ප්‍රධාන සිරස් ගල් කුළුණු අතර ඇත් රූප, වාමන රූප, සිංහ රූප වලින් කැටයම් කරලා තිනවා. මේ පළමු තිරස් අතර ඇති ගල් පතුරට කුණ්‍යක් ලෙස සම්බන්ධ වුණු මූර්තියක් නිර්මාණය කරලා තිනවා. මේ ස්ත්‍රී රූපයක් මේ මූර්ති හඳුන්වනවා සාලාබංජික නමින්. ඒ වගේම ද්වේපුතේ මේ තොරණට ඉහළින් ඇති තිරස් ගල් පූර්වට එවත් උඩලිපත මත ත්‍රිශූලයක් මිනිස් රූප සහ සත්ත්ව රූප මේ තුල නිර්මාණය කරලා තියෙනවා. අපි මේ සාංචි තොරණේ කැටයම් පිළිබඳව විග්‍රහ කර ගියොත් එහෙම මේ කැටයම් ප්‍රධාන කරුණු හතරක් යටතේ වර්ග කරලා අපිට දක්වන්න පුළුවන්. මේ සාංචි තුනේ කැටයම් ප්‍රධාන කැටයම් නිර්මාණයේ ප්‍රධාන කරුණු හතරක් යටතේ වස්තු විශයක් කරලා දක්වන්න පුළුවන්. ඒකේ පළවෙනි එක හැටියට අපිට ගන්න පුළුවන් එක ජාතක කතා හැටියට. මේ ජාතක කතා කැටයම් කරලා තිනවා මේ තොරන් වල චද්දන්ත ජාතකය, විස්සන්තර ජාතකය, මහා කපි ජාතකය වැනි ජාතක කතා මේ තොරණේ ජාතක කතා හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකේ දෙවෙනි කරුණ හැටියට අපිට ගොනු කරගන්න පුළුවන් බුද්ධ චරිතයේ සිද්ධීන්. මේ බුද්ධ චරිතයේ සිද්ධීන් අතර බුදු වීම, බුදුරජුන් සංකස්පුරයට වැඩීම වැනි සිදුවීම් මේ තුල අපිට කැටයම් හැටියට දක්නට ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි කරුණ හැටියට සිද්ධවත් චරිතයේ සිද්ධීන්. උදාහරණ හැටියට අපිට යන්න පුළුවන් කේශ ඡේදනයේ, අබිනිෂ්ක්‍රමණය වැනි කැටයම් මේ තුල අපිට දක්නට ලැබෙනවා. හතරවන කරුණ හැටියට ඓතිහාසික සිද්ධීන්. ඒකේ උදාහරණ හැටියට යන්න පුළුවන් අශෝක රජු ශ්‍රී මහා බෝධිය වැඳීම, ධාතු කෝලහලය වැනි මාතෘකා තමයි. එහෙම නැත්නම් වස්තු විශ්ය කරගෙන තමයි මේ කැටයම් ශිල්පියා මේ කරුණු හතර, මේ කොටස් හතරකට බෙදාගෙන තමයි මේ ඒ කැටයම් නිර්මාණය කළ තියෙන්නේ. එතකොට පළවෙනි එක අපිට යන්න පුළුවන් අපි ජාතක කතා, දෙක බුද්ධ චරිතයේ සිද්ධි, තුන්වෙනි එක සිද්ධවත් චරිතයේ සිද්ධි, හතරවෙනි එක ඓතිහාසික සිද්ධි. මේ කැටයම් වල අපි ඊළඟට බලමු දක්නට ලැබෙන සුවිශේෂී කලා ලක්ෂණ මොනවද කියලා. ඉතින් දෙවපතේ සිරස් ගල් කණු මත කැටයම් පනේල වශයෙන් දැක්වීම හා තිරස් ගල් පෝරු මත බොහෝ විට අඛණ්ඩ කතන මාධ්‍යයෙන් කැටයම් නිර්මාණය කිරීම මේ සුවිශේෂී ලක්ෂණයක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් සුවිශේෂී ලක්ෂණයක් හැටියට සඳහන් කරන්න පුළුවන් කැටයම් ඉතා සියුම් ලෙස අල්ප උන්නතව මතු කර දක්වා තිබීම. අපිට ඊළඟ කරුණ හැටියට යන්න පුළුවන් සුවිශේෂී ලක්ෂණයක් හැටියට රූපයකට රූපයක් මුවා වනසේ රූපතලය මත සංරචනය කර තිබීම. අපිට ඒක සුවිශේෂී ලක්ෂණයක් හැටියට යන්න පුළුවන්. තවත් ලක්ෂණයක් හැටියට යන්න පුළුවන් අපිට මේ ඉතා කුඩා ඉඩක් ඇති ස්ථානවල පවා මානව රූප, සත්ව රූප, ශාක හැඩා අවකාශ පුරා සම්පින්දනය කරලා තිනවා අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී ලක්ෂණයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මිනිස් රූප ශෛලගතව ස්වභාවයෙන් කැටයම් කර ඇති අතර සත්ව රූප ඊටා ස්වභාවික ලක්ෂණයන්ගෙන් යුක්තව කැටයම් කරලා තිනවා අපිට සුවිශේෂී ලක්ෂණ අතරට දක්වන්න පුළුවන්. ඒ වගේම තවත් සුවිශේෂී ලක්ෂණයක් හැටියට යන්න පුළුවන් සතුන්ගේ ඉරියව්, ගති ලක්ෂණ හා චලනය තාත්තිකව නිරූපණය කරලා තිනවා අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තියෙනවා සාංචි කැටයම් ශිල්පියා බුදුන් වහන්සේ රූපකයෙන් කැටයම් කරලා නැහැ. ඒ වෙනුවට ඔහු විවිධ වූ සංකේත අපිට යොදාගත් බව දක්නට ලැබෙනවා. මේ සංකේත අතර අපිට පුළුවන් සඳහන් කරන්න බෝගස්, ජත්‍රය, ස්තූපය, ධර්මචක්‍රය, ශ්‍රීපාද ලාංඡනය වැනි සංකේත මේ නිර්මාණ ශිල්පියා විසින් යොදා ගන්න තියෙනවා. ඒකට එක හේතුවක් තමයි බුදුන් ජීවමානයෙන් දැකීමේදී ඇති වුණු මොන හරි වරදක් සිදු වුණොත් කියන බයට වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒකට බුදුන් වහන්සේට දෙන අගෞරවයක් සිදු වෙයි කියන මේ හේතු නිසා වෙන්න ඕනි. බුදුන් වහන්සේ වෙනුවට සංකේත භාවිතා කිරීමක් අපිට මේ තොරන් තුළ දක්නට ලැබෙනවා. අපි මේ තොරන් වල තවත් කතා කරොත් මේ තොරණේ විවිධ වූ ජාතක කතා දක්නට ලැබෙනවා. අපිට දුවල පුතාලට 11 වසර විෂය නිර්දේශයේදී මේ සුවිශේෂී ලක්ෂණ ජාතක කතා පිළිබඳව සඳහන් කරලා තිනවා. මේ ජාතක කතා අතරින් තිනවා අපිට මෙහෙම කතා කරන්න පුළුවන් උතුරු තොරණේ පහළ පූර්ව තිනවා වෙස්සන්තර ජාතකයේ, ඒ වගේම උතුරු තොරණේ ඉහළ පූර්වයේ තිනවා චන්දර්ජ ජාතකයේ, උතුරු තොරණේ කුළුණක තිනවා මහා මායා දේවිගේ සිහිනේ, නැගෙනහිර තොරණේ යටි පූර්ව තිනවා අශෝක රජු ශ්‍රී මහා බෝධියට බුදු සත්කාර කිරීම, දකුණු තොරණේ ඇතුල් පැත්තේ තිනවා මල්ලව රජදරුවන් හා අන්න රජවරුන් අතර වූ ධාතු කෝලහලේ, බටහිරා උතුරු තොලනේ මල්ලෝ රජ දරුවන් ධාතුන් රැගෙන යමා ඒවා නිදන් කොට චෛත්‍ය සෑදීම, ඒ වගේම උතුරු තොලනේ කුරුණක මහාමායේ දේවිකේ සීනියා බුදුන් කිඹුලත් පුරිට වැඩීම, උතුරු තොලනේ මැද තියෙන බුද්ධත්වයේ දැක්වීම, දකුණු තොලනේ මැද පුර තියෙනවා අශෝක රජු රාම ග්‍රාමයේ දාගැබට වැඳින්න යෑම අරු පිළිමද දැක්වෙන කැටයම්. මේ කැටයම් අපි ඉස්සෙල්ලා සඳහන් කරපු කොටස් හතරට අදංගු වෙන කැටයම් තමයි මේ තුල දක්නට ලැබෙන්නේ. ඒ වගේම දේපුතේ අපිට තව එක ජාතක කතා දෙකක් විතර තියෙනවා මේකේ. මේ ජාතක කතා අතර චද්දංච ජාතකයේ පිළිබඳව තියෙනවා. මේ චද්දංච ජාතකයේ පිළිබඳ විග්‍රහයක් දක්නට ලැබෙන මේ සටහන් කරලා තියෙනවා. මේ සාංචි තොරණේ දක්නට ලැබෙන විශිෂ්ට ජාතක කතා කැටය තමයි මේ ජාතක කතාව අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ උතුරු තොරණේ ජාතක කතාවක්. මේ ජාතක කතාව නිර්මාණය කරලා තියෙන්නේ තොරණේ ඇතුල් පැත්තේ ඉහළම උඩිලිපතල තමයි මේ ජාතක කතාව අපිට දක්නට ලැබෙන්නේ. අඛණ්ඩ කතන මාධ්‍යෙන් අපි ඉස්සෙල්ලා සඳහන් කරපු ලක්ෂණ මේකේ දක්නට ලැබෙනවා. ඒ වගේම ඉතා ස්වභාවික ලක්ෂණ, සතුන්ගේ ඉරියව්, ගති ලක්ෂණ, චලනය තාත්වික නිරූපණය කරලා තිනවා. ඒ වගේම ඉතා කුඩා අවකාශයේ තුල පවා රූප කැටයම් කරලා තිනවා දක්නට ලැබෙනවා. අපි මේ සාංචි තොරන් ගැන කතා කරාම මේ සාංචි තොරන් ඉතාමත් සියු මටසිරුට නිමාක යුක්ත කැටයම් තමයි දක්නට ලැබෙන්නේ. මේ අපි මේ බෝධරට ඇද්දලා කැටයම් කරුවන් නැති මේ කැටය නිර්මාණය වුණා කියලා කියන සුංග වංශිකින් ඇද්දල කැටයම් වලට ඉතා දක්ෂයි කියලා සඳහන් වෙලා තිනවා. මේ කැටයම් කරුවන් විසින් ඉතාමත් ඕනෑකම ඔවුන්ගේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීම සඳහා ඉතාමත් සියුම් ලෙස මේ කැටය නිර්මාණය කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සංකස්ස පුරයට වැඩීම කියන කැටයම, මේ කැටයම ගැන කතා කරාම මේ කැටයම තියෙන්නේ උතුරු තොරණේ ඉදිරිපසයි. බුදුන් වහන්සේ සංකස්ස පුරයට වැඩම කරලා නැවත පොළොවට මේ වැඩම කරන අවස්ථාව මේකෙන් දක්වලා තිනවා. ඒකෙදි මේ කැටයමේ තිනවා බුදුන් වහන්සේ වෙනුවට සංකේත භාවිතයක්. ඒ කියන්නේ බුදුන් වහන්සේ රූප කයනවට බෝගස තමයි මේ සංකේත දක්වලා තියෙන්නේ. ඉනිමග උඩහා පහළ බෝගස නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම මේ කැටයමේ මිනිස් රූප ශෛලගත ස්වභාවයෙන් නිර්මාණය කරලා තියෙනවා. රූපේට රූපයක් මවාමනසේ තලය මත සංරචනය කරලා තියෙනවා. මේකත් අල්ප උන්නතන නිල්ලඳ කැටයම. ඉතින් දිවේ පුතේ අපි මේ කතා කරේ සාංචි ස්තූපයේ තොරණේ කැටයම් පිළිබඳව. මේ තොරණේ කැටයම් කැටයම් කිරීමේදී සාංචි ශිල්පියා මේ තොරණ ඉතාම සංයමයකින්, ඒ වගේම මනා නිමාවකින්, මනා නිපුණතාවයකින් යුක්ත කැටයම් කරුවක් පිරිසක් අතින් තමයි මේ සාංචි තොරණේ කැටයම් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දැන් කතා කරා දෙවි පුතේ සාංචි ස්තූපයේ ස්තූපේ නිර්මාණය පිළිබඳව. මේ සාංචි ස්තූපයේ පිළිබඳ නැවත මතක් කිරීමක් කරොත් සාංචි ස්තූපයේ බුබුලාකාර හැඩය යුක්තයි. මේ සාංචි ස්තූපය කොටසට නම් කරොත් මේදී තියෙනවා, ගර්භයේ තියෙනවා, හර්මිකාව තියෙනවා, ජත්‍රයේ තියෙනවා. ඒ වගේම මේකේ හතර පැත්තේ දක්නට ලැබෙනවා තොරන් හතරක්. මේ තොරන් හතර පිළිබඳව පූර්ණ විග්‍රහයක් අපි දැන් කතා කළා. මේ තොරන් හතර එකම යුගයකට අයිති නැහැ. නමුත් තොරන් හතර එකිනෙකට එකක් සමානව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තොරන් වල තම දැකුම් කළු නිර්මාණ අපිට දැකුම් කළු කටයම් දක්නට ලැබෙනවා. ඉතින් දිවේ පුතේ අපි දැන් කතා කරේ ඉන්දියානු බෞද්ධ කලා නිර්මාණ අතර එන සාංචි ස්තූපයයි සාංචි ස්තූපයේ වටා දෙන තොරන් හතර පිළිබඳවයි තමයි අපි මේ වැඩිදුරු කරුණු අධ්‍යයනය කළේ. ඒ අපි අද ඉගෙනගත්ත විෂය කරුණු නැවත මතක් කිරීමක් කළොත් සාංචි ස්තූපේ හැඩය බුබුලාකාර හැඩයෙන් යුක්තයි. මේ පොළොව මට්ටමේ තන් අඩි 16ක් උස ප්‍රදක්ෂිණාපතයක් තියෙනවා. මේ ප්‍රදක්ෂිණාපතේ හඳුන්වන මේදිය කියලා. මේ මේදිය මත තමයි ගර්භය පිහිටලා තියෙන්නේ. මේ ගර්භය මත තිනව හතරස් කොටුව, ඒක අපි හඳුන්වනවා හර්මිකාව කියලා. ඒ මත තිනවා යූපය, ඒක අපි හඳුන්වනවා යෂ්ටිය කියලා. යෂ්ටිය මත තිනවා ජත්‍රය. මේ ජත්‍රය ජත්‍රා වලියක් බවට තමයි පත් වෙන්නේ ලංකාවේ ස්තූපවල උපරි භාගය ගැන කතා කරද්දී. ඉතින් දිව්‍ය පුතේ මේ විස්කම්භය අපි කතා කරා අඩි 120ක් තියනවා කියලා. අඩි 54ක් උස ස්තූපයක් තමයි මේ සාංචි ස්තූපය. ඒ වගේම මේ සාංචි ස්තූපයට හා සම්බන්ධ තියෙනවා තොරන් හතරක්. මේ තොරන් හතර ඉන්දියා කලාවේ නිර්මාණ අතර විශිෂ්ට නිර්මාණයක් ලෙස අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ තොරන් හතර නිර්මාණය කිරීමේදී මේවා අයිති වෙන්නේ සතවාහන කියන යුගයට තමයි මේ නිර්මාණ අයත් වෙන්නේ. ඒ වගේම මේ තොරන් හතර පිළිබඳව අපි කතා කරොත් මේ තොරන් හතර ඉතාමත් දැකුම් කළු කැටයම් වලින් මේ තොරන් හතර නිර්මාණය වෙලා තිනවා. ඒ වගේම දේපුතේ මේ තොරන් හතරේ අපි කතා කරා කැටයම් නිර්මාණය පිළිබඳව, ඒ වස්තු විශේෂයන් වූ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරා. නැවත මතක් කිරීමක් කරොත් මේ වස්තු විශේෂ සඳහා යොදාගත්තේ ජාතක කතා, බුද්ධ චරිතයේ සිද්ධි, සිදුවත් චරිතයේ සිද්ධි, ඓතිහාසික සිද්ධි, මේ සඳහා මේ කැටයම් කරුවන් විසින් යොදාගෙන තිනවා. ඒ වගේම දුවේ පුතේ මේ තොරණ දක්න ලැබෙන විශේෂ ලක්ෂණ හැටියට අපි සාකච්ඡා කළා. මේ තොරණ දක්න ලැබෙන සාකච්ඡා නැවත මතක් කිරීමක් කරොත් කෙටියෙන් මේ තොරන් අඛණ්ඩ කතන මාධ්‍යයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතා සියුම් අල්ප උන්නත කැටයම් තමයි මේක දක්න ලැබෙන්නේ. ඒ වගේම රූපයට රූපයක් මුවාවනසේ සංරචනය කරලා තිනවා. ඒ වගේම මේ තුල නිර්මාණය වෙච්ච සතුන්ගේ ඉරියව්, ගති ලක්ෂණ, චලනයේ ඉතා තාත්විකව නිරූපණය කරලා තිනවා. ඒ වගේ විශේෂ ලක්ෂණයක් තමයි බුදුන් වහන්සේ වෙනුවට, ඒ කියන්නේ බුදුන් වහන්සේ රූපකායයන් දක්වලා නැහැ මේ තොරණේ, ඒ වෙනුවට බුදුන් වහන්සේ වෙනුවට සංකේත භාවිතා කිරීමක් මේ තොරණ තුර අපිට දක්නට ලැබෙනවා. බුදුන් වහන්සේ වෙනුවට භාවිතා කරපු සංකේත හැටියට සඳහන් කරන්න පුළුවන් බෝගස, ජත්‍රය, ස්තූපය, ධර්මචක්‍රය සහ ශ්‍රීපාද ලාංඡනය වැනි සංකේත මේ කැටයම් ශිල්පියා විසින් යොදාගෙන තියෙනවා. මේ යොදාගත් අවස්ථාවල බොහෝ දුරට අපි උදාහරණ හැටියට කතා කරොත් එක මේවා දෙකක් කැටයම් දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කළොත් මේ කැටයම් දෙකේ සඳහන් කරන්න පුළුවන් එක කැටයමක් අපි හිතුවොත් චද්දන්ත ජාතකයේ පිළිබඳව අපි ගත්තොත් මේ චද්දන්ත ජාතකයේ කැටයම විශිෂ්ට නිර්මාණයක් හැටියට අපිට සලකන්න පුළුවන්. මේ කැටයම තොරන් කීපයකම අපිට දක්න තොරන් හතරක් තියෙනවා, කීපයකම මේ කැටයම අපිට දක්න ලැබෙනවා. ඒ වගේම මේ තොරණ, ඒ කියන්නේ එක තොරණක් තියෙනවා උඩිලිපතක සටහන් කරපු කැටයම්. ඒ වගේම මේ තොරණෙත් ඒ චදන් ජාතකයේ සටහන් කරලා තියෙන අපි සඳහන් කරපු අඛණ්ඩ කතන ක්‍රමයටමයි. ඒ වගේම මේ තොරණේ සත්ව රූප ඉතා දර්ශනීය අනුවෙන් කැටයම් කරලා දක්නට ලැබෙනවා. රූපේට රූපයක් මුවාමනසේ රූප සංරචනය කර තිබීම මේ තොරන් කැටීමේ මේ චදන් ජාතකයේ දක්න ලැබෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ කැටීමත් ඉතාමත් සියුම් මටසිලුටු නිමාවකින් යුක්ත අල්ප උන්නත කැටීමක්. මේ හරියට මේක සඳහන් කරන්න පුළුවන් බොහෝ දුරට ඇත්දල කැටයම් කරුවන් අතින් නිම වුණු කැටයමක් ලෙස මේ කැටයම සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තව කැටයමක් අපිට ගත්තොත් එහෙම සංකස්සපුරයට වැඩීම කියන කැටයම ගත්තොත් මේ තොරණ තියෙන්නේ උතුරු තොරණේ ඉදිරිපස තමයි මේක දක්නට ලැබෙන්නේ. ඒ වගේම බුදුන් වහන්සේ සංකස්සපුරයට වැඩීම දැක්කින මේ කැටීමෙන් බුදුන් වහන්සේ රූපකායෙන් දක්වලා නැහැ. ඒ විනුවට මේ බුදුන් වහන්සේ රූපකාය විනුවට දක්වලා තියෙන බුදුන් වහන්සේ සංකේතයක්. ඒ සංකේතය තමයි බෝගස. මේ බෝගස සංකේතවත් කරලා තියෙනවා ඉනිමගේ උඩ පැත්තේ උඩ කොටසක් තියෙනවා පහළ කොටසෙත් මේ බෝගස සංකේතවත් කරලා තියෙනවා. මේ දැක්කින මේකේ දැක්කින මේ ශෛලීගත ස්වභාවය මිනිස් රූප කැටයන් කරලා තියෙන ශෛලීගත ස්වභාවයකට. ඒ වගේම දේපුතේ මේකත් අපි ඉස්සර සඳහන් කරපු අර රූපේ රූපයක්ම ආවනසේ දැක්වෙන සංරචනය මේ තුලත් දක්න ලැබෙනවා. ඒ වගේම මේ කැටයමත් අර ඇද්දල කැටයම් කරුවන් විසින් කරපු ලද ඉතා සියුම් මට සිලුටු නිමාවකින් දැක්වෙන කැටයමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ කැටයමේ සඳහන් කරවා අර බොහෝ දුරට තියෙනවා කියලා යක්ෂිණී රූප සාලාබංජිකා යක්ෂිණී රූපේ. මේ සාලාබංජිකා යක්ෂිණී රූපය මට සඳහන් කරන්න පුළුවන්. මේ සාලාබංජිකා යක්ෂිණී රූපය බොහෝ දුරට ස්ත්‍රී ලාලිත්‍ය හොඳුන් මතු කරපු ඉතා දර්ශනීය කැටයමක් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ තොරන්ට එක්කිරීම පිළිබඳව කරුණක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ තොරන්ට එක් කරලා තියෙන්නේ බොහෝ දුරට යක්ෂිණී රූප මේ එකතු කිරීමෙන් ගසක් ස්පර්ශ කළ සැනින් මල් හටා ගන්නා බව ඉන්දියාවේ ජනයා අතර විශ්වාසයක් පවතිනවා. ඒ අනුව තමයි ඇය සංස්කෘතිකත්වයේ සංකේතයක් ලෙස තමයි මේ තොරණට සාලාබංජිකා යක්ෂිණී රූපය යොදලා තියෙන්නේ. ඉතින් දිවේ පුතේ අපි මේ කතා කරේ ඉන්දියා ඉතිහාසයේ එන සාංචි ස්තූපය සහ සාංචි ස්තූපයේ වටා තියෙන තොරන් සතර පිළිබඳව. අපි මේ තොරන් සතරත් එක්ක අපිට පුළුවන් නැවත මෙවැනිම ඉන්දියානු බෞද්ධ කලා ඉතිහාසයට හා සම්බන්ධ මෙවැනිම පාඩමකින් විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අපි විෂය කරුණු ඇතුළත් නැවත අලුත් පාඩමකින් ඌව ප්‍රජා ගුවන් නිලය එක්වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.
එතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 6.11 ශ්‍රේණි සඳහා චිත්‍ර කලාව පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරුපියාණන්.